සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාලනීතු මන්ත්‍රී අජිත් ගියාන් මහතා.
අහනවා ගරු කතානායකතුමනි. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි.
Order please. ගරු අරවින්ද සෙන්රත්න ගරු මන්ත්‍රීතුමා මූලාසන පැමිණේට.
ගරු අජිත් ගිහන් මන්ත්‍රීතුමා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, අපි දන්නවා මෙරට දළදේශීය නිෂ්පාදිතයේ විශේෂ දායකත්වයක් සංචාරක ක්ෂේත්‍රය විසින් ලබා දෙන බව. එම තත්ත්වය තුළ සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට ගරු ජනාධිපතිතුමා විසින් කටයුතු කර තියෙනවා. මේ තත්ත්වය තුළ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි දැනගන්න කැමැති මගේ පළවෙනි ප්‍රශ්න විදිහට, වාර්ෂිකව මෙරට සංචාරක ආදායම කොපමණද? ඒ වගේම එය දළදේශීය නිෂ්පාදිතයෙන් කොපමණ ප්‍රතිශතයක්ද කියලා දැනගන්න කැමති පළවෙනි ප්‍රශ්නය. ඒ වගේම මගේ දෙවෙනි ප්‍රශ්නය, 2025 අගෝස්තු 31 දක්වා සංචාරකයන් පැමිණීම කොපමණද? එම තත්ත්වය පසුගිය වසරට සාපේක්ෂව ලබා දී ඇති ප්‍රතිශතය පහළ යාමක් තියෙනවද? එසේනම් ඒ කොපමණද? මගේ තුන්වෙනි ප්‍රශ්නය, ගරු ජනාධිපතිතුමා විසින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීම මගින් බලාපොරොත්තු වන අරමුණ මොනවාද කියන කාරණාවත්, ඒ වගේම හතරවෙනි ප්‍රශ්නය, එහි සාමාජිකයන් කවුද කියන ප්‍රශ්න හතර මම ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාට.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මන්ත්‍රීතුමාට. ඉතාමත්ම වැදගත් ප්‍රශ්න කීපයක් මේ සභාව කල්තබන අවස්ථාවේ මතු කිරීම සම්බන්ධව විශේෂයෙන් මන්ත්‍රීතුමාට පිළිතුරු ලබා දීමට පෙර මම කැමති මේක අවස්ථාවක් කරගන්න. අපි දන්නවා පෞගිය සතියේ ඉතාමත්ම ඛේදජනක සිද්ධියක් අනතුරක් සිද්ධ වුණා ඇල්ල නගරයේදී, ඇල්ල සංචාරක ප්‍රදේශයේදී. විශේෂයෙන් ඒ අවස්ථාවේ කලිනුත් සභාවේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළ පරිදිම බදුල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය, ඒ වගේම බදුල ගිනි නිවන ඒකකය, දියතලාව යුද හමුදා අනුකණ්ඩය, වැල්ලවායි යුද හමුදා අනුකණ්ඩය, ඇල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රිවිල් ප්‍රජාව, වෙළඳ සංගමය සහ ඒ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව, මේ සියලුම දෙනා තමන්ගේ ජීවිත පවා අනතුරු ගැන හිතන්නේ නැතුව මේ අවස්ථාවට විශේෂයෙන් මුහුණ දීලා අනතුරට පත්විච්ච අයගෙන් යම් පිරිසක් ජීවිත ගලවා ගන්න කටයුතු කරා. ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේ මම සඳහන් කරන්න කැමති, අර මම මුලින් කිව්වා වගේ ඇල්ල කියන්නේ ලෝකයේ ඉතාමත් ප්‍රචලිත සංචාරක කේන්ද්‍රස්ථානයක්. ඉතින් ඒ අයගේ ඒ ප්‍රදේශයේ ලස්සන වගේම ඒ අයගේ හදවත් ලස්සනයි. මිනිස්සු කරදරයක වැටුණාම ඒගොල්ලන් කවුද, කොහෙද, කින්ද, මන්ද, රෑද, දවල්ද කිසි දෙයක් බලන්නේ නැතුව ඒගොල්ලන් ඉස්සරහට ඇවිල්ලා ඒ අයට උදව් කරන්න, ඒ අය ඒ වෙසෙනින් ගලවා ගන්න කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන් ඒ අයට අපේ කෘතවේදීත්වය පළ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. අපේ මන්ත්‍රීතුමාගේ ගැටලුව මුලින්ම වාර්ෂිකව මෙරට පැමිණෙන සංචාරක ආදායම කොපමණද සහ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය. අපි ගත්තොත් එහෙම 2024 පහුගිය වර්ෂයේ අපිට සංචාරකින්ගෙන් ආදායම ලැබිලා තියෙනවා ඩොලර් බිලියන 3.17ක්. ඒක 2025 වර්ෂයේ අපි මේ වෙනකොට ගණනය කරලා තියෙන්නේ ජූනි 30, එහෙම නැත්නම් මුල් මාස 6ට විතරයි. ඒදී ජූනි 30 වෙනකොට අපිට ඩොලර් බිලියන 1.7ක ආදායමක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා පළවෙනි මාස 6 ඇතුළත. අපේ ඉලක්කය මේ අවුරුද්ද සඳහා අපිට ඩොලර් බිලියන 5ක ඉලක්කයක් තියෙන්නේ සංචාරක ක්ෂේත්‍රයෙන් උපය ගන්න. එතකොට දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 2024 3.2ක් 3.2ක දායකත්වයක් තමයි මිලියන 2ක සංචාරකින් පැමිණිලා අපිට ලබා ගන්න පුළුවන් උනේ දළදේශීය නිෂ්පාදනයට. 2025 වර්ෂයේ මම අර මුලින් සඳහන් කරා වගේ පළවෙනි මාස 6ට අපිට පුළුවන් වෙලා තියෙනවා 3.4ක 3.4ක දායකත්වයක් දල්දේශීය නිෂ්පාදිතයට ලබා දෙන්න. අපි මේක 4.5ක වගේ ඉලක්කයක් තියෙනවා මේ අවුරුද්දට. දැන් අපි දන්නවා මේ එළමෙන මාස කීපය ඇත්තටම සංචාරක හයි සීසන් එක තියෙන ඉතින් මේ කාලය තුල අපේ ඉලක්ක ආසන්නයට සපුරා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම 2025 අගෝස්තු 31 වෙනකොට අපිට 1,566,523ක් සංචාරකින් පැමිණලා තිබෙනවා අපේ රටට. මම මුලින් කිව්වා වගේ අපේ ඉලක්කය මිලියන 3ක්. එතකොට අගෝස්තු 30 වෙනකොට අපේ growth rate එක එහෙම නැත්නම් percentage එක year to year improvement එක තියෙන්නේ 16ක වැඩිවීමක් පහුගිය වසරට සාපේක්ෂව සංචාරකින් පැමිණීමේ තිබෙනවා. මේක ලෝකයේ තත්ත්වයේ ගත්තොත් එහෙම global average එක තියෙන 105ක්. ඉතින් ලෝකයේ සංචාරක ගමනාන්තයක් විදිහට ශ්‍රී ලංකාව කැපී පෙනෙන නැගී එන ගමනාන්තයක් බව මේකෙන් පෙන්눔 කරනවා. මම මුලින් කිව්වා වගේ 16ක වර්ධනයක් අපිට පෙන්눔 කරලා තියෙනවා සංචාරකින්ගේ පැමිණීමේ. එතකොට මන්ත්‍රීතුමා අහන මේ ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂයෙන්ම අපි දන්නවා මේ සංචාරක කර්මාන්තය කියන්නේ ඇත්තට මේක මේ සංචාරක අමාත්‍යාංශයවත් අපේ සංවර්ධන අධිකාරියවත් අපි කීප දිනෙකට කරන්න පුළුවන්වත් අපි කීප දිනෙකට විතරක් සීමා වුණු කර්මාන්තයක් නෙමෙයි. අපේ රට පිළිබඳව ලෝකයේ පුද්ගලයින්ට තියෙන ඇටිටියුඩ් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන පර්සෙප්ෂන් එක ශ්‍රී ලංකාව ගැන නේ. මේකේ තෙල් තියෙනවද, පෝලිං තියෙනවද, මේම නේ අපේ රට ගැන යම්කිසි අදහසක් අපිට එන ඕනම රටක නමක් කිව්වොත් මෙතනනේ අපි නමක් කිව්වොත් අපිට එන අදහසක් ඔළුවට. අනේ ඒකේ ඉඳලා අපේ එයාපෝට් එකට එන තැන ඉඳලා මේගොල්ලන් හුස්ම ගන්න එක, ඒගොල්ලන් මේ රටේ ඇවිදින එක, මේ සියලුම දේවල් සංචාරකයෙක් ලබන අත්දැකීමට ඇතුළත් වෙනවා. ඒ නිසා මේ කර්මාන්තය ඉතාමත්ම පුළුල් සහ සංකීර්ණ කර්මාන්තයක්. එතකොට ඒහා බැඳුණු ආයතන ගණනාවක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව තීන්දුව తీරන ගන්නකොට විශේෂයෙන් ආයෝජන පිළිබඳව, එහෙම නැත්නම් මේ සංචාරකින් හොඳ පහසුකම් ලබා දීම පිළිබඳව, මේවා පිළිබඳව තීන්දුව ගන්නකොට අර මම කියපු ආයතන ගණනාවක් මේකට ඇතුළත් විය යුතුව තිබෙනවා. ඒක සංචාරක අමාත්‍යාංශයට, එහෙම නැත්නම් අපේ විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශයට තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ඒ අවශ්‍යතාවය හඳුනා ගනිමින් තමයි විශේෂයෙන්ම කාර්යක්ෂමව කාලෝචිතව මේ තීන්දුව අරගෙන අපිට කර්මාන්තයේ මුහුණ දෙන ගැටලු විසඳලා මේ කර්මාන්ත ඉදිරියට ගෙනියන්න සංවර්ධනය කරන්න අවශ්‍ය තීන්දුව తీරන ගන්න තමයි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවන්න ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තේ පහුගිය සතියේ. ඉතින් මෙහි අරමුණු තමයි මම සැකෙවින් ඉදිරිපත් කරන්න මන්ත්‍රීතුමාට මට මේක සභාවට කරන්න පුළුවන්. ප්‍රතිපත්ති විශ්ලේෂණය, උපාය මාර්ග සැලසුම් සකස් කිරීම සහ නියාමනය. අපි දන්නවා ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න අපිට ප්‍රතිපත්ති හදන්න අවශ්‍යයි. ඒ වගේම සැලසුම් අපිට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදන්න අවශ්‍යයි එන අවුරුදු පහට. ඒ හරහා මේ අපේ පහුගිය සැලසුම් විශ්ලේෂණය කරලා අලුත් සැලසුම් හදලා ඒවා නියාමනය කරන්න අවශ්‍ය එක අරමුණක්. ඊළඟට ගත්තොත් අභියෝග හඳුනා ගැනීම සහ විසඳුම් යෝජනා කිරීම. දැන් අපිට අභියෝග එනවා විශේෂයෙන් දැන් මේ වෙලාවේ අපි ගත්තොත් එහෙම ලෝකයේ යුද තත්ත්වයන් තිබෙනවා. ඒ වගේම දැඩි තරඟකාරීත්වයක් අපිට කලාපයේ රටවල් වලින් වියට්නාමයේ වගේ රටකින් මේ වෙනකොට හෝටල් වල මිල ගණන්, ඊට පස්සේ එයාලයින්ස් වල පැමිණීම් අපිට දැඩි තරඟකාරීත්වයක් කියනවා. ඉතින් මෙන්න මේ වගේ අභියෝග හඳුනා ගනිමින් අනේ ඒවට විසඳුම් යෝජනා කිරීමක් එක අරමුණක් වෙනවා මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ. තුන්වෙනුව ගත්තොත් අධීක්ෂණය සහ ඇගයීම. අපි දන්නවා මේ කර්මාන්තයේ විශේෂයෙන් අපි ගත්තොත් 1960 ගණන් වලින් පස්සේ තමයි කොමල්සලි මේක අපේ රටේ ආරම්භ වෙන්නේ. එතකොට ක්‍රමානුකූලව අපේ රටේ සංචාර කර්මාන්තය අවිධිමත් කර්මාන්තයක් විදිහට තමයි දැන් දියුණු වෙලා පුළුල් වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අපිත් එක්ක රෙජිස්ටර් වෙලා ඉන්නේ 105ක වගේ ප්‍රමාණයක් සමස්ත ව්‍යාපාරවලින්. ඉතින් අනිකුත් ව්‍යාපාර ආයතන ඒ අය අපිත් එක්ක ලියාපදිංචි කරගන්න, ඒ අය අධීක්ෂණය කරන්න, ඒ වගේම ඉතාමත් හොඳට මේ කර්මාන්තයේ පහසුකම් සලසන සේවාදායකයින් ඇගයීමට ලක් කරන එකත් මේකේ එක අරමුණක් වෙලා තිබෙනවා. ඊළඟට ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම. මේ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉතාමත්ම අපි කල්පනා කරන්නේ බලයක් සහිත ආයතනයක්. ඒතොර මෙතනින් අපිට කර්මාන්තයට අවශ්‍ය තීන්දුව ගන්න පුළුවන් විශේෂයෙන් මේ ආයෝජන වගේ දේවල් සම්බන්ධව. ඒතොර අපි කල්පනා කරනවා මේ ජාතික මට්ටමේ තියෙන ජනාධිපති කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් මට්ටමේ ඒ වගේම බලගැන්වුණු එම්පවර්ඩ් බොඩි එකක් ආයතනයක් පිහිටවන්න දිස්ත්‍රික්කේ. ඊට පස්සේ දිස්ත්‍රික්කෙන් තවත් පහළට ගියොත් ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එක සංචාරක ආකර්ෂණයකත් අන්නේ ඒ වගේ මේ කර්මාන්තයේ මැදිහත් වෙන්න පුළුවන් ආයතනයක් පිහිටවන්න අපි කල්පනා කරනවා. එතකොට මේ ජාතික මට්ටමේ ඉඳලා ඩිස්ත්‍රික් මට්ටමටත් ඩෙස්ටිනේෂන් ලෙවල් එකටත් මේක තවත් පුළුල් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒකත් එක අරමුණක් මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ. ඊළඟට ගත්තොත් ආකර්ෂණීය ගමනාන්ත සඳහා පහසුකම් පුළුල් කිරීම. අපි දන්නවා විශේෂයෙන් සංචාරකීන්ට පහසුකම් පුළුල් කිරීම අවශ්‍යයි කියන එක පිළිබඳව විවාදයක් නැහැ. අපිට අරමුදල් තියෙන ආකාරයට අපි මේ පහසුකම් පුළුල් කරනවා, විශේෂයෙන් සංචාරකීන් වැඩිපුර ආකර්ෂණීය දිනා ගන්න ස්ථාන හඳුනා ගනිමින්. ඉතින් ඒ සඳහා මැදිහත් වීමත් කාර්ය සාධක බලකායේක අරමුණක් වෙනවා. තිරසාර සංවර්ධනය. අපි දන්නවා අපේ රජයේ දැක්ම තමයි තිරසාර සහ සහභාගීත්ව සංචාරක ආර්ථිකය. එතකොට සංචාර කර්මාන්තය අපි කාලාන්තරයක් අපේ රටේ කරත් මේක යම් යම් නේ ව්‍යාපාර ආයතන එහෙම නැත්නම් ප්‍රදේශ කීපයකට සීමා වෙලා තිබුණේ. මෙන්න මේ කර්මාන්තය රට ඇතුළට විශේෂයෙන් අපේ ප්‍රජාවට අපේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් දෙන්න, අපේ ප්‍රජාවට ආර්ථික අවස්ථා උදාකරන්න අවශ්‍ය මැදිහත් වීම කරන එකක් මේ කාර්ය සාධක බලකායේ තවත් එක අරමුණක්. ඊළඟට සංචාරක ප්‍රවර්ධනය, අලෙවිකරණය සහ සන්නාමකරණය. මේක කාලාන්තරයක් තිස්සේ දැනුත් සමාජයේ විශාල වශයෙන් සාකච්ඡා වෙන කාරණයක්. අපි සංචාරක ආකර්ෂණයක් විදිහට අපේ රට ප්‍රවර්ධනය කරන්න අවශ්‍යයි. ලෝකයේ සංචාරක වෙළඳපොළවල් වල ට්‍රේඩ් ෆෙයර්ස් වලට අපි යන්න ඕනේ. ඊට පස්සේ රෝඩ් ෂෝස් කරන්න ඕනේ, සංචාරකයන් ආකර්ෂණය කරගන්න ඕනේ. ඒක අපි මේ වෙනකොට කරමින් ඉන්නවා. ඊළඟට ගත්තොත් ලෝකයේ අපේ රට පිළිබඳව සන්නාමකරණයක්. අපි දන්නවා තායිලන්තයේ, වියට්නාමයේ, ඉන්දියාව ගත්තොත් ඉන්දියාව අපිට උදව් කරන්නත් එකඟ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ක්‍රෙඩිබල් ඉන්දියා කැම්පේන් එක කරපු ඒ ටීම් එක පෞගිය දවසක ශ්‍රී ලංකාවට ආවා, අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් ශ්‍රී ලංකාව කාලාන්තරයක් තිස්සේ විවිධ සන්නාමකරණ ඔස්සේ පොඩි පොඩි නේ පොඩිත් නෙමෙයි ලොකු ව්‍යාපෘති. ඉතින් මේම ව්‍යාපෘති කරමින් ඉඳලා තියෙනවා. හැබැයි ලෝකේ අපිට බැරි වෙලා තියෙනවා සංචාරක ආකර්ෂණයක් විදිහට සන්නාමයක් ලෝකයේ තුල ගොඩනගා ගන්න. ආන් ඒකට අවශ්‍ය මැදිහත් වීම අපි කරනවා. ඒක මං හිතන්නේ මේක කිති කාල දැන් මේ පොඩි සාකච්ඡාවකු සමාජය ඇති වෙලා තිනවා. කූ කරන්නේ නෑ නෙමෙයි, නෑ කරන්නේ නෑ නෙමෙයි. අපිට මේක තවත් එක ව්‍යාපෘතියක් කරන්න අවශ්‍ය නෑ.
ඒම අවශ්‍ය නම් තව මිනිත්තු 3ක කාලයක් තිබෙනවා ඔබතුමාට.
ඒම අවශ්‍ය නම් අපිට ඒ ව්‍යාපෘතිය මෙලහකට ක්‍රියාත්මක කරලා ඉවර කරන්න තිබුණා. ඒම ව්‍යාපෘති තමයි දිගින් දිගටම උනේ අපේ රටේ. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, අපේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක, පර්සනැලිටි මේ ඔක්කොම හඳුනාගෙන ඉතාමත්ම හොඳ බ්‍රෑන්ඩින් කැම්පේන් එකක් ඩිසයින් කරලානේ ඒක ලෝකෙට ගෙනියන ව්‍යාපෘතිය දැන් අපි ආරම්භ කරලා තිනවා. ක්‍රමානුකූලව අපි ඒක සිදු කරනවා. ඊළඟට හත්වෙනියට ගත්තොත් එහෙම සංචාරක ප්‍රවර්ධනය අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා අලෙවිකරණය මාකටින් කියන එක. ඉතින් මෙන්න මේ ටික තමයි මූලික වශයෙන් අපේ අරමුණු වෙන්නේ මෙන්න මේ ජනාධිපති කාර්ය සාධක බලකාය ඇති කරන එකෙන්. මම මුලින්ම සඳහන් කරා වගේ අපේ රටේ දැනට ආයතනික ව්‍යුහයක් තියෙනවා, විශේෂයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය, ඒ වගේම ප්‍රොමෝෂන් බියුරෝ එක, ඊළඟට අපේ හොටෙල් ස්කූල් එක සහ කන්වෙන්ෂන් බියුරෝ. මෙන්න මේ කියන ආයතන හතර තමයි අමාත්‍යාංශයේ යටතේ මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නේ. නමුත් මේ ආයතන ඔක්කොම ඒකාබද්ධ කරලා කර්මාන්තයේ කාර්යක්ෂමව අපිට ඉස්සරහට ගෙනියන්න සංවර්ධනය කරන්න අවශ්‍ය මැදිහත් වීම තීන්දු තීරණ ගන්න ඒක කාර්යක්ෂම කරන්න තමයි අපි මේ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවලා තිබෙන්නේ.
මන්ත්‍රීතුමා, හතරවෙනි කාරණාව මගේ හතරවෙනි ප්‍රශ්නය එහි සමාජිකයන් කවුද කියන කාරණාව.
ඔව්, සමාජිකයින් 28 දෙනෙක්. මම මුලින් සඳහන් කරා වගේ ආයතන ගණනාවක් මේ කර්මාන්තය හා සම්බන්ධ වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ගරු විදේශ කටයුතු ඇමතිතුමන්, නියෝජ්‍ය ඇමතිතුමන්, ඊපස් ජනාධිපති ලේකම්තුමන්, මුදල් ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙන් මේ මම කියන ආයතන ගණනාවක්, පළාත් පාලන, විදේශ රැකියා, ඊපස්සේ පරිසර අමාත්‍යාංශය, ඉඩම් පසු සම්පත්, මහා මාර්ග, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන බියුරෝව, ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ඊට පස්සේ ගත්තම විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ආගමන විකමන පාලක ජෙනරාල්, අධ්‍යක්ෂක ජෙනරාල් මහවැලි අධිකාරිය, පොලිස්පති, පොලිස් දෙපාර්තමේන්තුව, ඊට පස්සේ අපේ සීනියර් ඉකොනොමික් ඇඩ්වයිසර් දුමින්ද හුලංගමුව, ජෝන් කීල් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නිහල් මුහන්දිරම්, නලින් ජයසුන්දර, සුරංජිත් වැවිට සිරෝමල් කුරේ මේ මේ අය ඔක්කොම සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් පුද්ගලික අංශේ. ඉතින් මෙන්න මේ කියන 28 දෙනෙක්ගෙන් යුක්තව තමයි අපි සමාජිකත්වය පත් කරලා තියෙන්නේ මේ කාර්යසාධක බලකායට.
දෙවොමිස්ති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මැතිතුමා තුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ස්තුතියි අන්තමා. ගරු මුදල් අමාත්‍යතුමාගේ මම මේ ප්‍රශ්නය අහනවා. ෆිනෑන්ස් සමාගම් විසින් ණයසහන කාල සීමාව තුළ දඩපොලි අය කිරීම පිළිබඳව මහබැංකු චක්‍රලේඛ අංක 9 2021 ඍජුවම උල්ලංඝනය කරමින් COVID-19 ණයසහන කාල සීමාව තුළ නීති විරෝධී ලෙස දඩපොලි ගාස්තු පැනවීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වන එක් ගැටලුවක් වන්නේ මහනුවර පදිංචි අස්ලම් මරිකාර් මහතා විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලයි. පැමිණිලි අංකය 2021/01/052. එසේම මහ බැංකු චක්‍රලේඛයට අනුකූලතාවයක් නොදක්වා කටයුතු කරමින් ෆිනෑන්ස් සමාගම් විසින් මූල්‍යමය විෂමාචාරයක් සිදු කරන ලද පැහැදිලි එක් අවස්ථාවක් මෙය වූවත් එවැනි තවත් බොහෝ අවස්ථාවල් තිබිය හැකිය. මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවෙන් FCRB කියන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සක්‍රිය හා ඵලදායි ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතු කොට මා විසින් මේ කරුණු පිළිබඳව ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා මගින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අතර එය 20-25 ජූනි 5 වන දින එම කාරක සභාවේදී සැලකිල්ලට ගන්නා ලදී. එසේ වුවද මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව මෙවන් පැමිණිලි සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ගය ප්‍රමාණවත් නොවන බව හැඟේ. ඒවගේම මේ පැමිණිලිකරුවා අස්ලම් මරිකාර් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයටත් පැමිණිල්ලක් කරලා ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයට මම ස්තුති කරන්න ඕනේ ජනාධිපතිතුමාටත් වහාම ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා ලිපියක් යවලා තිබුණා මහ බැංකුවේ අධිපතිවරයාට. ඒකට වහාම විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම මේක සභාගත කරනවා මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිය. වාර්තා වන අන්දමට බොහෝ විට සිදුවන්නේ මූල්‍ය සමාගම් ලියාපදිංචි ණය සහන කාලයට පෙර පියවිය යුතු පවතින හිඟමුදල් පවතින බවට ව්‍යාජ ප්‍රකාශ ඉදිරිපත් කරමින් නොකඩා අතිරේක ගාස්තු ගෙවන ලෙස පාරිභෝගිකයන් හට දන්වා සිටින බවයි. මම තව වාර්තා දෙකක් සභාගත කරනවා ගරු ඇමතුමා. මම කරපු ඒ පැමිණිල්ලේ පැමිණිලිකරුවාගේ පැමිණිල්ලයි කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් වල යවපු ලිපියකුයි. මම ප්‍රශ්න හතරක් අහනවා. එකක්, ඉහත පැමිණිල්ල සම්බන්ධයෙන් මහ බැංකුව මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව මගින් විධිමත් පරීක්ෂණයක් සිදු කරවා පැමිණිල්කරුට සහනයක් ලබා දීමට ක්‍රියා කරන්නේද? දැනටගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය කවරේද? මෙම පැමිණිල්ල රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරවා පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳව විධිමත් අධීක්ෂණයක් සිදු කර මෙම පැමිණිල්කරුට සාධාරණයක් සිදු කරන්නේද? 3. මෙය සාමාන්‍ය පාරිභෝගිකයන් ගනුදෙනු කරුවන් සහ සාමාන්‍ය ජනතාව මූල්‍යමය වශයෙන් සූරාකෑමක් වන බැවින් එය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද? 4. එම ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ගනු ලබන පියවර මොනවාද? ස්තුතියි.
සභාපතිතුමනි, මේ ප්‍රධාන වශයෙන් මූලික ප්‍රශ්නේ ප්‍රශ්නාංක 1 ගැබ්බෙලා තියෙනවා. මහබැංකුව ලබා දෙන සහ මහබැංකු අදාළ මූල්‍ය ආයතනයත් එක්ක කරන සම්බන්ධය හරහා ලබාගත් තොරතුරු මත තියෙන තත්වය මේකයි. මූල්‍ය පාරිභෝගික පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා අස්ලා මරිකා ඒ අංකයේ ඔබතුමා සඳහන් කරපු අංකයට අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කරා කියන එක තමයි වාර්තා වෙන්නේ. විධිමත් පරීක්ෂණයක් සිදු කරලා පැමිණිල්කරුට සහනයක් ලබා දීමට ක්‍රියා කරන්නේද? ඔව්, එතෙන්දී විධිමත් පරීක්ෂණයේ මගින් අනාවරණය කරගත් කරුණු 90 දැනටමත් අදාළ පැමිණිලි කරු වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත දඩ මුදල් කපා හැරීමක් අදාළ මූල්‍ය ආයතනය මගින් සිදු කර ඇති බව අනාවරණය කරගෙන තියෙනවා. මගේ සංඛ්‍යාව ඉදිරිපත් කරන්න මේකේ අවසානයේදී ඒක ඒ පැමිණිලි කරු වෙත දන්වලා තියෙනවා. ඊළඟට පැමිණිලිකරු අදාළ පැමිණිල්ල නැවතත් වෙනස් කරමින් අවසන් විසඳුමකට එළඹීමට ඉදිරිපත් වෙලා නැහැ. ඊට අමතරව විවිධ පාර්ශවයන් හරහා විටින් විට මහ බැංකුවේ නිලධාරීන් හට දැනුම් දෙනවා බලපෑම් කරන බව තමයි සඳහන් කරන්නේ. ඉහත පාරිභෝගික පැමිණිල්ල සම්බන්ධයෙන් පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාපාරක පිළිබඳ සාරාංශය 2021 මේ නායමුදල අරන් තියෙන්නේ 2019 ලීස් කරපු කල්බද්දක් ගත්තු ක්‍රියාමාර්ග 2021 මාර්තු 10 දින ඒ අදාළ පැමිණිල්ල කට අස්ලාම් මරික්කා මහතා විසින් පළමුවරට මෙම පැමිණිල්ල යොමු කරලා තියෙනවා. 21 අප්‍රේල් මාස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත සහන ණයක් මොරටෝරියම් ලබා දීලා තියෙනවා. 22 ඊළඟට නොවැම්බර් මාස මරික්කා මහතා විසින් ණය ගෙවීම පැහැර හරිමින් නැවතත් පැමිණිල්ලක් යොමු කරයි කියලා තියෙන්නේ. ඊළඟට මරික්කා මහතා මගින් මරිතා මහතා දුරකථන මගින් සිදු කරන ලද විමසීම් වලට ප්‍රතිචාර ලෙස මහ බැංකුවේ මූල්‍ය පරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව 2022 11 24 2024 සැප්තැම්බර් 9 හරියටම අවුරුද්දකට කලින් නේ 2024 මාර්තු 11 2024 ජූලි 23 2025 අප්‍රියල් 7 යන දිනයන්හිදී විවිධ තොරතුරු අදාළ මූල්‍ය ආයතනයෙන් විමසලා ඇති අතර ඒ විමසීම් වලට අදාළ තොරතුරු 2023/1/24 2024 මාර්තු 18 2024 සැප්තැම්බර් 3 24 සැප්තැම්බර් 20 25 මැයි 5 දිනයන් වලදී අදාළ මූල්‍ය ආයතනයේ විසින් මහ බැංකුවට ලබා දීලා ඒ තොරතුරු අදාළ පැමිණිල් කරුට දැනුවත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත 2025/5 5 දින ඒ අදාළ ආයතනයේ විසින් එදිනට පැවති අදාළ මුදල් ගෙවාට පස්සේ තියෙන අවසාන මුදල වෙච්ච රුපියල් 390,423 ණය මුදලින් 2,195,000 ප්‍රමාණයක් අවසාන වශයෙන් කපා හරිමින් එකඟතාවය ප්‍රකාශ කරලා තියෙනවා. රුපියල් 1,97,000 අඩු කරලා අවසාන විසඳුමක් ලබා දීලා තියෙනවා. මේක දැනුම් දීලා තියෙනවා 2025/5/20 මහ බැංකුව විසින් පැමිණිලි කරුට. ඒ ලිපියේ පිටපතක් මාතෘකාව තියෙනවා. එයත් මම සභාගත කරනවා. ඒ වගේම ඒ පිළිබඳව මේ 20 ඇත්තරම ලැබිලා තියෙන අදාළ මූල්‍ය ආයතනින් මහ බැංකුවට එය පදනම් කරගෙන මහ බැංකුව විසින් අදාළ පාරිභෝගිකයාට ලබා දුන්නු ලිපිය මම සභාගත කරනවා. ඒත් එක්කම මේ සමස්ත මුදල් ප්‍රමාණයේ සාරාංශය ගත්තොත් මේ විදිහට තියෙන්නේ. කල්බද්ද 19,25,000 2019 ඊට පස්සේ මේ ඇතිවෙච්ච තත්ත්වයන්ගෙදී ඇරියස් ඒ හිඟ මුදල් සහිතව 2025 අප්‍රියල් 11 වෙනිදා වෙනකොට අදාළ මූල්‍ය ආයතන විසින් වාර්තා කරලා තියෙනවා සමස්ත ලැබිය යුතු මුදල 40,22,301 කියලා. ඒත් එක්කම අදාළ ගනුදෙනුකරු 35,84,000 වගේ ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඒ අනුව තමයි අර 4,37,000 හිඟේ තියෙන්නේ. එම හිඟේන් මේ වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට දැනට අඩු කරලා තියෙන්නේ 45,630 195,262 කුත්. ඒ අනුව තමයි අවසාන මුදල විදිහට 197,000 තියෙන්නේ. නමුත් මේක අවසාන එකඟතාවයකට ඇවිල්ලා ගනුදෙනුකරු විසින් නොපියවපු බවක් තියෙන්නේ. ඒත් එක්කම අර ඔබතුමා සඳහන් කරා මේ මුදල් කාරක සභාවටත් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක. ඒ පිළිබඳව මම හිතන්නේ වාර්තාව ඉදිරිපත් කරා මෙතන මේ සාකච්ඡා මුනේ මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අපි සාකච්ඡා කරන්න වෙනවා. ඒකේ ඒ ප්‍රතිඵලයේ මත අපි බලමු ඉදිරියට මොකක්ද මේ තමයි මැදිහත් වෙන්න කියලා. දැන් මම ඉදිරිපත් කරේ ගරු මන්ත්‍රීතුමනි ගරු සභාපතිතුමනි මහ බැංකුව විසින් මේ ලබා දෙන ලද තොරතුරු මත පදනම් පිළිතුරයි.
ගරු ඇමතුමනි බොහොම ස්තුතියි ඒ උත්තරයට. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා දැන් මේකේ මට දීලා තියෙන පැමිණිල්ල අනුව ඒ කියන්නේ කෝවිඩ් කාලේ කෝවිඩ් එකට කලින් 2019 ජනවාරි මාසයේ සිට මාර්තු 31 දක්වා 2020 ඇරියස් ගෙවීම් මොකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ කෝවිඩ් කාලය තුල අර දඩ පොලි ගෙවන්න කාලයක් තිබුණා. ඊට පසුවත් සියලුම දඩ පොලි මේ පොලි ගෙවලා තිබුණයි කියන එක මම ඉල්ලා සිටිනවා. මේ පාර්ශ්වකරුවව FCRD ආයතනයත් එක්ක මුදල් කාර්ක සභාවට ගෙන්නලා එතනදී එකඟතාවයකට එන්න. එතන වරදක් සිදු වෙලා තියෙනවා නම් මොකද ඒ අදාළ මූල්‍ය ආයතනය කියනවා එයාට අර කෝවිඩ් කාලෙත් දඩ පොලියක් ගෙවිය යුතුයි කියලා. ඒකයි ප්‍රශ්නේ.
කලින් මේ මුදල් කාරක සභාවට කැඳවුවාම එතන එකඟතාවයක් ආවේ නැද්ද? මොකක්ද දන්නේ එතන අවසානයේදී සිදු වුණේ?
එතන මේ මේ ඒ අදාළ පාර්ශ්වකරුවා ගෙන්නෙව්වේ නැහැ. මේ මේ මූල්‍ය ආයතනෙ ගෙන්නෙව්වෙත් නැහැ.
ඔව්. අපි සාකච්ඡා දැනට හැබැයි අපිට ඕනනම් දැනුම් දීමක් දැන් මේ මහා බැංකුවෙන් දැනුම් දීලා තියෙන 198000ට එතකොට අදාළ පාර්ශ්වකරුවෙකට නොඑකඟතාවයේ තියෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න අපිට සෝ පැමිණ අදාළ කරුණ ඉදිරිපත් කිරීම මහා බැංකුවට අපි කරලා බලමු ඉදිරියට ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොකක්ද. හරි, බොම් ස්තුතියි.
අතුරු ප්‍රශ්න අහන්න බෑ කියන එක තමයි සංගණන වෙලා ගත වෙච්ච නිසා. එමෙතුමා කැමති නම් අවස්ථාව දෙන්න පුළුවන් තප්පර 30ක වගේ කාලෙකින් ඉදිරිපත් කරන්න.
බැංකුවල අහන්නේ වෙන මොකක්ද නෙවෙයි. මේ එකනේ thank you. මේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා 2024 12 20. ඒකේ ලබා දී තිබෙන ඒ සහන මේ කියන වචනේ තිබෙන නිසා බැංකුව කල්පනා කරනවා ඒගොල්ලන්ගේ අභිමතානු සාරි මත ඒ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. විශේෂයෙන් ලංකා බැංකුව ඔබතුමාගේ ඉතා කාරණක ඉල්ලා සිටින්නේ මොකද මේ පාරිභෝගිකයන් කොහොම හරි මේක ඉවර කරගන්න මේකෙදි ලැබලා තිබෙන 35%ක ඒ වට්ටම ඉන්ට්‍රස්ට් එකෙන් ලබා ගන්නකොට ඔය මේ කියන වචනාරහා ඒ මහා බැංකුවේ ලබා දී තිබුණු මාධ්‍ය නිවේදනය සඳහන් කරපු කාරණය ලබා දීම වැළකී සිටීමට ඔය රාජ්‍ය බැංකුවට හරි මූල්‍ය ආයතනයට අයිතියක් තිබෙනවාද කියන පමණක් ඔබතුමා ප්‍රතිපත්තියක් වශයෙන් කරනවා කියලා දෙන්නේ ඉතා ගෞරවයෙන් ලා සිටිනවා.
මොහොමඩ් මෙසුති අපි කරුණු සැලකිලි වාදනය කරන්න.
පොමිසුති ඒ අනුව පාර්ලිමේන්තුව 2025 සැප්තැම්බර් 10 වෙනි බදාදා පූර්වභාග 9:30 දක්වා කල්තබනු ලැබේ.